Order, please. කථානායකයාගේ ලිපිලේඛන්දි පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රමයේ ව්‍යවස්ථාවේ 41 U 1 ව්‍යවස්ථා ප්‍රකාරව ජනාධිපතිතුමාට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා සභාවේ පළවෙනි වාර්තාව මම ඉදිරිපත් කරමි. 2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවයි වාර්තාවේ 6 කාණ්ඩයේ 24 සහ 25 කොටස් 2016 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ 28 හා 7 කාණ්ඩයේ 9 කොටස් සහ 2017 මුදල් වර්ෂයේ සඳහා විගණාධිපතිවරයාගේ වාර්තාවේ 8 කාණ්ඩයේ 5 6 7 කොටස් 5 කාණ්ඩයේ 1 හා 2 කොටස් සහ 10 කාණ්ඩයේ 25 26 හා 30 කොටස් මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
මම වාර්තා මුද්‍රණය කළ යුතුයි මම යෝජනා කරන
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති අති කටයුතු නැවත පදිංචි කිරීම සහ පුනරුත්ථාපන හා උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු ඇමතිතුමා.
ගරු කථානායකතුමනි, 2015 වර්ෂයේ සඳහා වනවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම 1 සෞඛ්‍ය හා මානව සුභසාධනයේ සමාජ සබල ගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකි ජාවාදෙන මැතිතුමාගේ පිළිගැන්වීම ඒ වෙනුවෙන් ගරුයේ විජේතුංග මැතිතුමාගේ වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
කතාන තුමනි, සෞඛ්‍ය සහ මානව සුභසාධන සමාජ සබල ගැන්වීම පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාරක සභාවට යොමු කරන ලද 2014 අංක 33 දරන දීරිම් කර්මා සංවර්ධන පන්ති යටතේ නියෝග සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
2 තිරසර සංවර්ධන පරිසර හා ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පවිත්‍රා දේවී වන්නාරච්චි මැතිණිය විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ගරු සංදීප් සමරසිංහ මැතිතුමාගේ වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
තිරසර සංවර්ධන සහ පරිසර සහ ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කරන ලද 1981 අංක 57 දරන වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ පනතියේ 12 වගන්තිය යටතේ සකස් කරන ලද ශ්‍රී ලංකා වෙරළ කලාප සහ වෙරළ සම්පත් කළමනාකරණ සැලැස්ම 2018 සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මැතිතුමා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ගරු මොජිබී රාමන් මන්ත්‍රීතුමා මේ ඉදිරිපත් කරනු ඇත.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ ඒ වාර්තාව මා විසින් ඉදිරිපත් කරනවා. ගරු කථානායකතුමනි,
බොහොම ස්තුතියි. ආර්ථික සංවර්ධන පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු හර්ෂණ රාජකරුණා මැතිතුමා විසින් පිළිගැන්වීම. ඒ වෙනුවෙන් ගරු සුනිල් හඳුන්නැති මැතිතුමාගේ වාර්තාව ඉදිරිපත් කරනු ඇත.
ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ යොමු කරන ලද 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනතේ 14-2 වගන්තිය යටතේ නියෝගය 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පොතේ පනතේ 14-1 වගන්තිය යටතේ නියෝගය 2017 වර්ෂය සඳහා ආනයන සහ අපනයන පාලන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ 2017 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව සහ වාර්ෂික ගිණුම් සම්බන්ධයෙන් එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
ස්තුතියි. මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු වසන්ත අලුවෑරි මැතිතුමා.
ගරු කථානායකතුමනි, දඹුල්ල කණ්ඩලම ඇරෑවුල හන්දියේ අංක 20 දරන ස්ථානයේ පදිංචි පීජී සෝමාවති මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ගරු සිනිලාල් මෙල් මැතිතුමා.
ගරු කථානායකතුමනි, කැලණිය වෙදමුල්ල ශ්‍රී බෝධි ග්‍රාම පටුමග අංක 582 දරන ස්ථානයේ පදිංචි බීඒජී පෙරේරා මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි.
ස්තුතියි. ගරු තුෂාර ඉන්දුනිල් අමරසේන මැතිතුමා.
ගරු කථානායකතුමනි, කුලියාපිටිය අධ්‍යාපන කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන KMSK කරුණානායක මහත්මියගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නවා.
ගරු ඉන්දික අනුරුද්ධ හෙරත් මැතිතුමා මේ පෙස්සම් මහජන පෙස්සම් පිළිබඳ කාමරික සභාවට යොමු වනු ඇත. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නය ගරු හේෂා විතානගේ මැතිතුමා ගරු නිවාසි දිග්‍රිමත් සංස්කෘතික කටයුතු ඇමතිතුමාගේ ඇසීමට. ගරු දයාසිරි ජයසේකර මැතිතුමා ගරු මුදල්ලා ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඇසීමට. ගරු චමින්ද විජේසිරි මැතිතුමා අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් පාලන ඇමතිතුමාගේ ඇසීමට. ගරු වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා ගරු අග්‍රාම ඇමතිතුමා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිතුමාගේ ඇසීමට. ගරු රෝහිණී කුමාරී විජේරත්න මැතිනිය නිවාස ඉදිකිරීම සංස්කෘතික ඇමතිතුමාගේ ඇසීමට.
ගරු කථානායකතුමනි, ආ එක 2001 සැප්තැම්බර් මාසේ 2 දින ආ 2 සහකාර සාමාන්‍ය අධිකාරී, ආ 3 ඔව්, ආ 4 1998 මැයි මාසේ 2 දින, ආ 1 ඔව් ඇමුණුම එක මගින් ඉදිරිපත් කර තියෙනවා, එක සභාගත කරනවා. ආ 2 මානව හිමිකම් කොමිෂන් සභාවේ නිර්දේශයට අනුව වන්දි මුදල් වශයෙන් රුපියල් 25,000ක මුදලක් 2006 අගෝස්තු 11 වෙනි දින ගෙවීමට කටයුතු කර ඇති අතර ඒ මහතාගේ ඉල්ලීම පරිදි එම මුදල සම්පත් බැංකුවේ මහනුවර ශාඛාවේ ගිණුම් අංක 1007-5007-6227 යටතේ තැන්පත් කිරීමට කටයුතු කර ඇත. ඇමුණුම 2 ඒ විස්තර තියෙන එක සභාගත කරනවා. ආ 3 ඔව් ඈ අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමනි මේ ප්‍රශ්න තියෙනවද?
නැහැ ගරු
කතානායකතුමනි. මම විශ්වවිද්‍යාල ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා, ගරු ඉෂාක් රහුමන් මැතිතුමා, ගරු අභ්‍යන්තර සුදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන මැතිතුමා ඇසීමට. අහනවද?
අහනවා.
හොඳයි.
සුදේශ කටයුතු ඇමතිතුමා සති 2ක් කල් ඉල්ලනවා.
ගරු මහමුදු නසීර් මැතිතුමා, ගරු එස්.එම්. මරිකා මැතිතුමා කල්ලිලුවා. මෙතුමා කල්ලිලුවා දෙවෙනි වටේ අහන්න පුළුවන්.
මම අහනවා ගරු කථානායකතුමනි ප්‍රශ්නේ.
ගරු අගමස්ව ජාතික ප්‍රතිපත්ති පිළිබඳ ඇමතිතුමා,
එතුමා මාසයක් කල්ලිලනවා.
ගරු රංජිත්ද සොයිසා මැතිතුමා, ගරු තේනුක විධානගේ මැතිතුමා,
ආනව කතානායකතුමනි,
ගරු විදුලිබල බලශක්ති ව්‍යාපාර සංවර්ධන ඇමතිතුමා,
විදුලිබල ඇමතිතුමා සති 2ක් කල්ලිලා තිබෙනවා.
ගරු සුසන්ත පුංචිනෙලේ මැතිතුමා, ගරු අධ්‍යාපන මැතිතුමාගේ ඇසීම,
ආනව කතානායකතුමනි,
තනායකතුමනි අධ්‍යාපන ඇමතිතුමත් සති 2ක් කල් ඉල්ලනවා.
ගරු එස්.සි. මුතුකුමාර මැතිතුමා, ගරු කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිතුමා ඇසීමට.
ගරු කථානායකතුමනි, මුතුකුමාර මැතිතුමාගේ ප්‍රශ්නෙට පිළිතුර 2017 යලකන්නේ අක්කර 75යි, 2017-18 මහකන්නේ අක්කර 93යි, 2018 යල අක්කර 93යි. දෙවැනි පිළිතුර, සිවිල් ආරක්ෂක බලකාය මගින් වගා කරන ලද එළවළු වෙළඳපොළට යොමු කිරීමෙන් වෙළඳපොළේ සැපයීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගිය බවක් වාර්තා වී නොමැත. තුන්වෙනි ප්‍රශ්නය නැත. හතරවෙනි ප්‍රශ්නය අදාළ නොවේ. ආ කොටස අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නේ ගරු ඇමතිතුමා 2017 වර්ෂයේ ගැන උත්තර දුන්න නමුත් මීට ඉස්සර උනේ සිවිල් ආරක්ෂක හමුදාව කෘෂිකර්ම ක්ෂේත්‍රයට ඔවුන්ගේ කඳුරෙන් ඉඩම් කරනවා ගොවිතැන්. ඒවා වගා කාලේනකොට ඒවා වෙළඳපොළට එකට එනවා. තම දකින්න ඇති කැචිරාවේ සිවිල් ආරක්ෂක කණ්ඩායම විසින්ම වෙළඳපොළ අරන් ගියා. ඒකින් දැන් ඔබතුමා මේ යන දත්ත දැන් මර්ධනය වෙලා තියෙන නැත්නම් හොඳයි. ගොවියට ආර්ථිකයට ප්‍රශ්නයක් වෙනවා මේ තත්ත්වය දිගින් දිගට. මේ සිවිල් ආරක්ෂක කණ්ඩායම වගාවට යෙදෙනවා නම් ඒක අපෙන් පිටාරින්න පුළුවන්. කමුණ එකට සංවිධානාත්මකව පිටරට පළවන්න පුළුවන් පුළු එළු ලාගට යද්දොත් මම හිතන්නේ ඒක රටට ලොකු සෙතක් වෙනවා ඔබතුමා විදිහට වෙලා
කොහොම ඉස්සුතේ ගරු මන්තුමනේ ගැන මම බල්ල වෙලා කටයුතු කරන්න
ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු ගාමිණී ලොකුගේ මැතිතුමා දෙවෙනි වටය පළවෙනි ප්‍රශ්නයේ කරු හේෂා විතානගේ මැතිතුමා නිමාසිතගේ මැතිතුමාගේ අතිමාත
නිවාස මැතිතුමා සති දෙකක් කල් ඉල්ලනවා
ගරු ජයසිරි ජයසේකර මැතිතුමා මුදල් ජනමාධ්‍ය මැතිතුමා එසෙම
සභාගත කරන්න
ඔව් හොඳයි සභාගත කරන්න ගරු තමින්ද විජේසිරි මැතිතුමා අභ්‍යන්තර සුදේශ කටයුතු පරස්ස මැතිතුමාගේ ඇසීමට
හරි
අපි ආනගත
අලත් සභා මැතිතුමා සති දෙකක්
ඉන්න සති දෙකක් ගරු වෛද්‍ය නරින්ද ජයිස මැතිතුමා ගරු අග්‍ර මැතිතුමාගේ
සභාගත
හොඳයි සභාගත කරන්න ගරු පද්ම උදේශාන්ත ගුණසේකර මැතිතුමා ගරු නිමාස ඉදිකිරීම සංස්කෘතික කටයුතු
මැතිතුමා සති දෙකක් කල් ඉල්ලන්න
ගරු මහමුදු නසීර් මැතිතුමා අග්‍ර මැතිතුමාගේ ඇසීමට ප්‍රශ්න අහනවද
සභාගත කරන්න
ගරු රංජිත් සොයිසා මැතිතුමා මහාමාර්ග ඇමතිතුමාගේ ඇසීමට
මහාමාර්ග ඇමතිතුමාත් සති දෙකක් කල් ඉල්ලලා තිබුණා.
ගරු 14 වෙනි ප්‍රශ්නයේ ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා ගරු මුදල් ජනමාධ්‍ය ඇමතිතුමාගේ ඇසීමට
සභාගත කරනවා.
ගරු ගාමිණී ලොග්ගේ මැතිතුමා ගරු නිමාස ඉදිකිරීම සංස්කෘතික ඇමතිතුමා ඇසීමට
නිමාස ඇමතිතුමා සති දෙකක් ඉල්ලලා තිබෙනවා.
ප්‍රමුත්තුදී ඔව් කියන්න ගරු මැතිතුමා
ගරු කතානායකතුමනි පසුගිය 6
වෙනිදා අවසානයි දෙන්න මේවා අවසවක් වැඩ කරලා අවසාන පස්සේ මම අවසාන දෙමට සාමාන්‍ය මුදල් කල්තියා ලියන ජීවන වඩා හොඳයි මේ ප්‍රශ්න අහන එක ඔව් හොඳයි මම මේක ඉවරලා අවසානයි දෙන්න පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27 දෙක යටතේ ප්‍රශ්න ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා 27-2
ගරු කතානායකතුමනි ගතවුත් ඉස් අවුරුදු සමයේදී අස්තවාදී නා යුදවදිමින් දේශය රැක් ගැනීමේ උදාර්තර කාර්ය සඳහා ශ්‍රී ලංකා පොලිසිය ඉමහත් කැපවීමෙන් කටයුතු කළ බවත් ඒකී කාල සීමාව තුළ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ආබාධිත වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාත්මකව ඉතා විශාල පිරිසක් බවත් මෙම ගරු සභාවේ අවධානයට යොමු කරන අතර යුද්ධය නිමවී වසර 10ක් ඉක්මවන මේ මොහොත වනතුරුත් ආබාධිත පොලිස් රණවීරුවන්ගේ නොසින්දුන් ප්‍රශ්න කිහිපයක් පිළිබඳ මේ ගරු සභාවේ අවධානය යොමු කරමු. එක ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා අනුමත කර ඇති උසස් වීම ලබා නොදීම. ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා උසස් වීම ලබා දීම කැබිනට් මණ්ඩලයේ අනුමත කොට ගරු ජනාධිපතිතුමා විසින් මෙම උසස් වීම ලබා දීම නිර්දේශ කර ඇත. එමෙම ජාතික පොලිස් කොමිෂන් සභාව මගින්ද මෙම උසස් වීම ආබාධිත පොලිස් රණවීරුවන් වෙත ලබා දීම නිර්දේශ කර වසර එකහමාරක් ගත වන තුරුත් එය ලබා දීමට ආණ්ඩුව කටයුතු කර නොමැත. සේවා කාලයේ වසර 10ක් අඩු විශ්‍රාමික නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම. සේවා කාලයේ වසර 10කට අඩු යුද්ධයේදී ආබාධිත වූ පොලිස් නිලධාරී 150 දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප් ලබා දීම කැබිනට් අනුමැතිය 2014 ලබා දෙන ලදී. ඒ අනුව ගෙවීම් කිරීමට විශ්‍රාම වැටුප් චක්‍රලේඛන 8/20/15 නිකුත් කර ඇත. සේවා කාලයේ වසර 10ක සපිරන දිනට මෙම වූ වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප් ලබා දීම වෙනුවෙන් සේවා කාලයේ වසර 10ක් සේ සලකා විශ්‍රාම ගැන්වූ දිනට ලැබූ මූලික වැටුප පදනම් කරගෙන විශ්‍රාම වැටුප් ගෙවීමට කටයුතු කිරීම ආබාධිත පොලිස් රණවීරවන්ට කරන ලබන බලවත් අසාධාරණයකි. දීමනාවල හිඟ මුදල් ගෙවීම ප්‍රමාද කිරීම. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයේ 21/88 පරිදි විශ්‍රාම ගැන්වූ ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා වැටුප් හා දීමනා ගෙවීම නීතිමය ප්‍රතිපාදන සැලසී ඇති නමුත් වැටුප පමණක් ගෙවීම කිසිසේත් අනුමත කළ නොහැක. දීමනා ලබා ගැනීම සඳහා රණවීරවන් කරන ලද අරගලවල ප්‍රතිපලයක් ලෙස දීමනා ගෙවීම ආරම්භ කළද හිඟ දීමනාවන් ගෙවීම සඳහා වැඩපිළිවෙලක් හෝ අයවැය මගින් මුදල් වෙන් කර ගැනීමක් හෝ මෙතෙක් සිදු කර නොමැත. අතර දුබලතා විශ්‍රාම වැටුප ගෙවීම නවතා දැමීම. විශ්‍රාම වැටුපට අමතරව දුබලතාවයට පත් වූ රණවිරුවන්ට දුබලතා විශ්‍රාම වැටුපක් ගෙවීමට කටයුතු කරන අතර මේ වන විට ආබාධිත පොලිස් නිලධාරීන් කොටසකට මෙම දීමනාව ගෙවීම සිදු නොවේ. මේ පිළිබඳව 2014 වසරේදී ගරු ජනාධිපතිතුමා නීතිය හා සාමය අමාත්‍යංශයට ඇවිසි කටයුතු සිදු කරන ලෙස ලිඛිතව දන්වා ඇති නමුත් එයද ක්‍රියාත්මක වී නොමැත. ආබාධිත විශ්‍රාමික පොලිස් රණවිරුවන් වයස අවුරුදු 55ට පෙර මිය යන අවස්ථාවලදී ඌ ලැබමින් සිටි වැටුපසා දීමනා යැපන්නන් සඳහා ලබා දීම. යුද්ධයේදී ආවේ විශ්‍රාම ගන්නවා සිටින පොලිස් රණවිරුවන් එම ආබාධිත හේතුන් මත විවිධ රෝගාබාධ වැළඳි අනතුරු වලට ලක්ව මිය යෑමෙන් පසු ඔවුන්ට ගෙවන ලද වැටුපසා දීමනා ගෙවීම නවතා දමා ඔවුන්ගේ යැපන්නන් සහ දරුවන් දැඩි ආර්ථික අපහසුතාවයට ලක්කොට ඇත. යුද්ධයේදී යම් නිලධාරියෙකු මිය ගියේ නම් ඔහුගේ කාලාන්තරයට වයස අවුරුදු 55 දක්වා ඌ ලැබූ වැටුපහා දීමනා ලැබීමට නීතිමය හිමිකම් ඇති නමුත් ආබාධිතයන්ට ලක්ව යම් කාලයක් විවිධ රෝගාබාධ සමග දුක් විඳීම විනිමින් සිට මිය ගිය පසු වැටුපසා දීමනා කාලායත්‍රාට නොගෙවීම කිසිදු යුක්ති සහගත ක්‍රියාවක් නොවන බවද මෙම ගරු සභාවේ අවධානයට යොමු කරමි. අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබාගෙන ආබාධිත රණවිරුවන් සඳහා කිසිදු රක්ෂණ යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක නොවනෙහි රාජ්‍ය සේවකීන් සඳහා ස්ථාපිත කර ඇති අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා දීම ඔවුන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න සඳහා යම් විසඳුමක් වන බව අවධාරණය කරමි. මේ සම්බන්ධව නියමිත අනුමැතිය ලැබෙන්නේ නම් අග්‍රහාර අරමුදලේ ක්‍රියාත්මක කිරීමට එංගක බවද සනාන් කරමි. ආබාධිත පොලිස් රණවිරුවන් මුහුණ පා ඇති ගැටලු කිහිපයක් පමණක් ඉහසදාන් කර ඇති අතර මේ පිළිබඳ අවධානය යොමුකොට ඔවුන් සඳහා අනුමත කර ඇති උසස් බිම අහල ලබා දෙන ලෙසත් සේවා කාලයේ වසර 10කට අඩු නිලධාරීන්ට හිමි විශ්‍රාම වැටු 2014 කැබිනට් අනුමැතිය පරිදි ගෙවීමට කටයුතු කරන ලෙසත් චක්‍රලේඛන 2188 පරිදි විශ්‍රාම ගන්නු නිලධාරීන්ගේ හිඟ දීමනා 2019දී අයවැය මගින් මුදල් වෙන්කරවා වහා ගෙවීමට කටයුතු කරන ලෙසත් දුබලතා විශ්‍රාම වැටු ගෙවීම නතර කර ඇති නිලධාරීන්ට එම මුදල් ගෙවීම නැවත ආරම්භ කරන ලෙසත් අවුරුදු 55ට පෙර මේ යන රණවිරුවන් ටීමේ වැටුපා දීමනා ඔවුන්ගේ යැපෙන්නන්ට ගෙවීමට කටයුතු කරන ලෙසත් අග්‍රහාර රක්ෂණ ක්‍රමය ආබාධිත රණවිරුවන් සඳහාද ලබා දීමට කටයුතු කරන ලෙසත් මෙම ගරු සභාව යෝජනා කර සිටි ගරු කතානායකතුමනි මේ පමණක් නෙවෙයි මේ ආබාධිතයන් රණවිරුවන් යම් යම් අවස්ථාවලදී මේ ඉල්ලීම් ඉල්ලලා පාරට බැස්ස හැම අවස්ථාවකදීම ඔවුන්ට ඉතාම දරුණු ලෙස පහර දීලා ඔවුන්ගේ ඇස් සිතන් අන්ධ කරපු අවස්ථා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ පිළිබඳව සොයා බලන්න. ඒ විතරක් නෙවෙයි පොලිසියේ තදත් සමහර උසස් වීම් විශේෂයෙන්ම නඩු දැම්මම උසස් වීම් ලැබෙනවා. නඩු නොදාපු විභාගේ සමත් වෙච්ච උදවියට ඒ උසස් වීම ලබා දීලා නැහැ. ඉතින් ඒ උසස් වීම ඒ ආකාරයෙන් පොලිසියේ සලකන සැලකිල්ල මං හිතන්නේ තාමත් අඩගාටුදායක තත්ත්වයක් තියෙන්නේ පොලිස් නිලධාරීන්ටත් විශේෂයෙන්ම උපපොලිස් පරීක්ෂක ඉඳලා පොලිස් පරීක්ෂක අනතුරු දක්වා කරන අයටත් මේ තත්ත්වය ඇති වෙලා තියෙනවා. මේ ගැන ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
හොඳයි ගරුතුමනි. ගරු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමා ඔබතුමා පිළිතුරු දෙනවද? හොඳයි කියන්න. හොඳයි ගරු මහින්දලාපක්ෂ අමාත්‍යතුමා
අස්තියක් තියෙනවා ගණන් ගිහිල්ලා තියෙනවා පුළුවන් පුදුම විදියට මේ ඇයට ගන්න බැරි තත්ත්වයක් තියෙනවා.
හොඳයි එහෙනම් පිළිතුරු දෙන්න.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝගය 27-2 යටතේ ගරු විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්මයා විසින් ලගුණු ලබන ප්‍රශ්න සඳහා වාර්තාව මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා. පළවෙනි ප්‍රශ්නේ ආබාධිත පොලිස් නිලධාරීන් සඳහා අනුමත කර ඇති උසස් වීම් ලබා නොදීම පිළිබඳව LTT ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිත වීම නිසා වෛද්‍ය නිර්දේශ මත විශ්‍රාම ගන්වන ලද හා සැහැල්ලු රාජකාරී යෙදවූ පොලිස් නිලධාරීන් සඳහා විශේෂ වැටු වර්ධක දෙකක් සහ උසස්වීම් ලබා දීම සම්බන්ධයෙන් 2015 මාර්තු මාස 26 වෙනිදා සහ 2017 මැයි මාසයේ 31 වැනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ඉහත තීරණ මගින් ලබා දී ඇති නිර්දේශයන් පරිදි කටයුතු කිරීම සඳහා LTTE ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් ආබාධිතව විශ්‍රාම ගන්වන ලද නිලධාරියන් 785ක් සහ ආබාධිත වීම නිසා සැහැල්ලු රාජකාරියේ යෙදවූ නිලධාරියන් 677ක් හඳුනාගෙන ඇත. ඉන් ආබාධිත සැහැල්ලු රාජකාරියේ නියුතු නිලධාරීන් 340ක් සඳහා නිර්දේශයන් පරිදි ආබාධයට ලක් වූ දිනය පදනම් කරගෙන විශේෂ වැටුප් වර්ධක දෙකක් ලබා දීම සඳහා 2018 නොවැම්බර් 21 දින ඇති පොදු නියෝග අංක 687යි ඇලෙරක් 2018 මගින් කටයුතු කර ඇත. ආබාධිතව වෛද්‍ය නිර්දේශ මත විශ්‍රාම ගන්වන ලද නිලධාරියන් 785ක් අතුරින් ඉහත නිර්දේශයන්ට අනුව උසස්වීම් ලැබීමට හෝ ලද උසස්වීම පෙරදාතම කිරීමට සුදුසු නිලධාරීන් සම්බන්ධයෙන් මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බවත් මෙම නිලධාරියන්ට හිමි සහනද කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවත් පොලිස්පති විසින් වාර්තා කර ඇත. 2 සේවා කාලය වසර 10ට අඩු විශ්‍රාම නිලධාරීන් සඳහා විශ්‍රාම වැටුප ලබා දීම. වසර 10ට අඩු සේවා කාලයක් ඇති ආබාධිත නිලධාරියන් 150ක් දෙනෙකු සඳහා විශ්‍රාම වැටුප හිමිකම ලබා දීමට 2014 දෙසැම්බර් 14 වැනි දින ඇති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නිලධාරීන් 2019ක ලිපිගනු මේ වන විට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ගෙවීම් කටයුතු සඳහා යොමු කර ඇති බවත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව විසින් ඔවුන් විශ්‍රාම ලැබූ දිනයට ලැබූ වැටුප මත විශ්‍රාම වැටුප් ගණනය කර ප්‍රධාන පත්‍ර නිකුත් කර ඇති බවත් ඉදිරි විශ්‍රාම ගොනු 31 සම්බන්ධයෙන් පවතින අඩුපාඩු සකස් කරමින් පවතින බවත් වාර්තා කර ඇත. 3 දීමනාවල හිඟ මුදල් ගෙවීම නවතා දැමීම. ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් මියගිය නිලධාරීන්ගේ යැපෙන්නන් හට හා ආබාධිත විශ්‍රාමික නිලධාරීන්ට 1998 ජූලි මාස 13 දින ඇති නිකුත් කරන ලද රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21 ඇලිරක් 88 ප්‍රකාරව මාසික වැටුප් හා දීමනා ගෙවීම් කිරීමට ප්‍රතිපාදන සැලසී ඇත. ඒ අනුව වරින් වර ලද අනුමැතිය පරිදි ඔවුන්ට හිමි සියලු දීමනා මේ වන විට වැටුප සමග ගෙවීම් සිදු කරනු ලබයි. එසේම 1982 අංක 305 දරන 1982 ජූලි මාස 28 දින ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ශ්‍රී ලංකා පොලිසියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ රාජකාරී කටයුතුවල නිරතව සිටියේදී ත්‍රස්තවාදී ක්‍රියා හේතුවෙන් මැරුමට පත් වූ හෝ සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූ පොලිස් නිලධාරියන් හට ඔවුන්ගේ වයස අවුරුදු 55 දක්වා වැටුප් හා දීමනා ගෙවීම මේ කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව ඉහත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ඇති විධිවිධාන ක්‍රියාත්මක නොවීම නිසා අගතියට පත් වූ නිලධාරියන් හට හිමි හිඟ දීමනා ගෙවීම සඳහා වැයවෙන ප්‍රතිපාදන පිළිබඳව භාණ්ඩාගාරයට ඉල්ලීම් ඉදිරිපත් කිරීමට වැයවන මුදලේ විස්තරාත්මක වාර්තාවක් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ කමිටුවක් මගින් මේ වන විට සකස් කර අවසන්ව ඇති අතර නිලධාරීන් පිළිබඳ පුද්ගලික දත්ත පරීක්ෂා කරමින් පවතී. එම දත්ත සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ප්‍රතිපාදන වෙන්කරවා ගැනීම සඳහා අදාළ වාර්තාව භාණ්ඩාගාරයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව දන්වා ඇත. 4 දුබලතා විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දැමීම. ත්‍රස්තවාදී ක්‍රියා හේතු කොටගෙන හෝ නීත්‍යානුකූලව රාජකාරී ඉටු කිරීමට යාමේදී දුබලතාවයට පත්ව වෛද්‍ය හේතුන් මත සේවෙන් විශ්‍රාම ගන්නා ලද පොලිස් නිලධාරීන්ට 2010 දෙසැම්බර් 1 වැනි දින ඇති විශ්‍රාම වැටුප් චක්‍රලේඛ 11 ඇලිරක් 2010 90 දුබලතා විශ්‍රාම වැටුප් ගෙවීම කරනු ලබයි. නමුත් මෙසේ ගෙවීම් කිරීමේදී දුබලතා විශ්‍රාම වැටුප් හා සේවා විශ්‍රාම වැටුපේ එකතුව විශ්‍රාම වැටුපට ගණනය කිරීමට යොදා ගන්නා වැටුප් සීමාවෙන් ඉක්මවා යාම හේතුවෙන් සමහර පොලිස් නිලධාරීන්ගේ දුබලතා විශ්‍රාම වැටුප ගෙවීම සම්පූර්ණයෙන්ම නවතා ඇති බවත් සමහර නිලධාරීන්ට විශ්‍රාම වැටුපෙන් අඩක් පමණක් ගෙවීම් කරන බව ආබාධිත විශ්‍රාමික නිලධාරීන් විසින් දන්වා ඇති අතර මේ පිළිබඳව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් විමසීම් කිරීමට දැනට පවතින චක්‍රලේඛ ප්‍රතිපාදන අනුව අදාළ සීමා ඉක්ම යෑමට හැකියාවක් නොමැති බැවින් එසේ සිදුකර ඇති බව දැනුම් දන ලදී. නමුත් මෙම සීමාවන් ඉක්මවා දුබලතා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා කැබිනට් සංදේශයක් සකස් කර ඇති අතර එය ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරනු ඇත. පහ ආබාධිත විශ්‍රාමික පොලිස් රණවිරුවන්ට වයස අවුරුදු 55ට පෙර මිය යන අවස්ථාවලදී ඔහු ලැබමින් සිටි වැටුප් සහ දියමනා යැපෙන්නන් සඳහා ලබා දීම. යුද්ධයේදී ආබාධිත වෛද්‍ය නිර්දේශ මත විශ්‍රාම ගන්වා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 21 ඇලෙරක් 88 ප්‍රකාරව මාසික වැටුප් ලැබමින් සිටියදී නිලධාරියාගේ වයස අවුරුදු 55ක් සම්පූර්ණ වීමට ප්‍රථම ආබාධිත තත්ත්වයේ අතුරු ප්‍රතිපලයක් ලෙස මිය යන අවස්ථාවලදී යැපෙන්නන් වෙත නිලධාරියාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වෙන තෙක් මාසික වැටුප් දීමනා ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාව සලකා බලමින් සිටි. 6. අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයේ දායකත්වය ලබා ගැනීම. මේ පිළිබඳව දැනට තීරණයක් ගෙන නොමැති අතර ඒ සාකච්ඡා මට්ටමින් පවතී. ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතුව ඇත.
මට සාමාන්‍යයෙන් ගරු මන්ත්‍රී සාමාන්‍ය ඔබටයින්ද ගරු මහින්ද රාජපක්ෂ මහත්මයා ප්‍රශ්නයක් ඇහුවා. එතුමාට සෑහෙන පිළිතුරු දුන්නා. ඉතින් මෙතුමා සූදානම් නැද්ද වෙන අමතර ප්‍රශ්න අහන්න. ඉතින් ඔබතුමා සූදානම්මට අවස්ථාව දෙනවා ස්ථාවර නියෝගාරුව නැත බල කරන්න බෑ. ඒකයි කරුණාකරලා මට බල කරන්න ඔබතුමා කැමති නම් ඒක ගරු ආචාර්ය ගුණවර්ධන මහත්මයාට පැහැදිලි කරන්න. වෙලා සූදානම්ද
ඔබතුමා? ඒකට උත්තර දෙන්න පුළුවන් නම් උත්තර දෙන්නම් ගරු කතානායකතුමා. නැත්තම් ඒකට මං ඉදිරියේදී ආහන ප්‍රශ්නෙට අවශ්‍ය විස්තර ටික ඉදිරියට
ස්ථාවර නියෝගාරුව මං ක්‍රියා කරන්න ඕනේ. ඒකයි ගරු ආචාර්ය ගුණවර්ධන මහත්මයා. පුළුවන් නම් එතන පිළිතුරු එහෙ නැත්නම් අපි නම් ආචාර්ය ගුණවර්ධන මහත්මයා.
ගරු මන්ත්‍රීතුමනි, මහින්ද රාජපක්ෂ යුගයේදී පොලිස් නිලධාරීන්ගේ සහ අමුදා රණවිරුවන්ගේ දරුවන් පාසලට ඇතුල් කරන විට දරුවෝ 7 දෙනෙක් සඳහා අවස්ථාව ලබලා දීලා තිබුණා. එය වර්තමානයේදී 5 දක්වා අඩු වෙලා තියෙනවා. ඉතින් අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ නැවතත් එය 7 දක්වා වැඩි කරලා දෙන්න ලෙස සලකා බලන්න කියලා.
හොඳයි ගරු මන්ත්‍රීතුමනි, අපි ඒක මං හිතන්නේ අපේ අධ්‍යාපන අමාත්‍යතුමත් එක්ක සාකච්ඡා කරලා ඉදිරියේදී ඒක ආපෝ එවැනි තත්වයකට ගේන්න පුළුවන්ද කියලා අපිට බලන්න පුළුවන්. විශේෂයෙන්ම රණවිරුවන්ගේ ප්‍රශ්න ගැන ගරු කතානායකතුමා, මේ පසුගිය වසර 3 දීම අපේ ආරක්ෂක අමාත්‍යාංශය හැටියට අපි අවධානය යොමු කළා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න ගොඩක් විසඳන්නට අපි වැඩ කටයුතු කරලා තියෙනවා. විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ට දැන් වැටුප මං හිතන්නේ 55 ඒගොල්ලන්ගේ ජීවිතය අවසාන වෙනකන්ම ඒ වැටුප ලබා දෙන්නට දැන් තීරණය කළා. ඒ වැඩ කටයුතු කරගෙන යනවා මේ අවස්ථාවේදී.
හොඳයි, බොහොම ස්තුතියි ගරු
අනුරජාගේ දැනගැනීමට.
ගරු අනුරජාන
මාරු වැටුප තියෙන්නේ 950යි. උන්ට ලැබෙන විශ්‍රාම වැටුප.
මේක විශ්‍රාම වැටුප නෙමෙයි ගරු විපක්ෂ නායකතුමා, මේක ඒගොල්ලන් ඒ සේවය කරන කාලේ ලැබෙන වැටුප තමයි. ඉදිරියට ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ජීවිත කාලෙම ඒ වැටුප ලබා දෙනවා. ඒක මේ විශ්‍රාම වැටුප නෙමෙයි. ඒගොල්ලන් මේ වැටුපක් හැටියට ඒගොල්ලන්ට මේ හමුදාවේ ඉන්නකොට ලැබෙන වැටුප තමයි ලැබෙන්නේ.
හොඳයි බොමිත්‍රි. ගරු අනුර කුමාර දිසානායක මහත්මයා,
ගරු කතානායකතුමනි, ප්‍රකාශ කරන පෙර ගිය සතියේ මම ප්‍රකාශයක් කරලා මුදල් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. සභානායකතුමා එකඟ වුණා මේ සතිය ලබා දෙන බව. දැන් මේ සතිය අවසන් දිනේ. ඒත් එදත් මම කිව්වා ගරු කතානායකතුමනි, ලබන සතිය කිව්වට සති දෙකකට පසුව තමයි මේ පිළිතුරු එන්නේ කියලා. නමුත් මේ සතියේ මුදල් අමාත්‍යවරයා මේ පිළිතුරු ලබා දීලා නැහැ මේ පාර්ලිමේන්තුවට.
ගරු රාජ්‍ය අමාත්‍යතුමා ඉන්නවා, ඒකට පුළුවන් ඒ දන්නේ නැහැ පැහැදිලි කිරීමක් අර ගිය සැරේ ආපු ප්‍රශ්නය.
මේ සතිය ආපු ප්‍රශ්නය.
ගිය සැරේ ආපු ප්‍රශ්නයක් ගරු රාජ්‍ය අමාත්‍යතුමා. ඒක රිෆෝර්මක් දැන්නේ.
දැන් සභානායකතුමා මේ පාර්ලිමේන්තුවට කියන එක මුදා අමාත්‍යවරයාට යොමු කරන්න.
නෑ එතුමා කිව්වා ඒක
අමාත්‍යවරයාගෙන් අහන්න නම්
අහලා ඉතින් නෑ කිව්වා.
අමාත්‍යවරයා දන්නෙත් නෑ වගේ.
ගරු කතානායකතුමනි, අපි යොමු කරලා තියෙන්නේ. ඔව්. දැන් මෙතුමාට ප්‍රශ්න සියල්ලම බාර දීලා තියෙන්නේ.
ගරු රාජ්‍ය අමාත්‍ය පොඩ්ඩක් හොයලා බලලා අද දවස් තුන පොඩ්ඩක් දැනුවත් කරොත් හොඳයි නේ. හොඳයි. එහෙනම් අපි කියන්නේ ප්‍රශ්න අහන්න ගරු.
ගරු කතානායකතුමනි, සිංහරාජ ලෝක උරුමේ අධි ආරක්ෂක වනාන්තරයේ අධි සංවේදී කලාපයේ නීති විරෝධී මාර්ගයක් ඉදිකිරීම හේතුවෙන් මතුවේ ඇති පාරිසරික ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරමි. ගෝලීය උෂ්ණත්වය ඉළ යෑම පාලනය කිරීම සම්බන්ධයෙන් ලෝකයේ රටවල් රැසක් අවධානය යොමු කර තිබෙනවා. පවතින පරිසර හානිය දිගටම සිදු වූවොත් තව වසර 10කින් ලෝක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 2කට ආසන්න ආගයකින් ඉහළ යන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා. මේ නිසා ලෝකයේ බොහෝ රටවල් පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නව නීති සකස් කරමින් සිටිනවා. එහෙත් ලංකාවේ මීට හාත්පසම වෙනස් තත්ත්වයක්ද දක්නට තිබෙනවා. 1988 වසරේ සිට යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ අධිආරක්ෂක වනාන්තරයේ පවා විනාශ කිරීමේ ආණ්ඩුය අනුදැනුම යටතේ සිදුවන බවට චෝදනා නැගී තිබෙනවා. පරිසර හා මහවැලි සංවර්ධන ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා කටයුතු කරන තත්ත්වයක් යටතේ මෙවැනි සිදුවීම් බරපතල කාරණයක්. සිංහරාජ අධිආරක්ෂක වනාන්තරයේ කලවාන, වැද්දාගල, කුඩව, පිවිසුම ආශ්‍රිතව නීති විරෝධී ලෙස අඩි 10ක් පළල මාර්ගයක් ඉදිකරමින් තිබෙනවා. එය ඉන්ටර්ලොක් ගල්ලල්ලා කොන්ක්‍රීට් කාණු සහිතව ඉදිකිරීමට සැලසුම් කර ඇති බව දැනගන්නට තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලය අසල සිට අධිආරක්ෂක පිවිසුම දක්වා ඇති අධිසංවේදී කලාපයේ මේ මාර්ගය ඉදිකරමින් සිටින්නේ විශාල ප්‍රමාණයේ බැකෝය අන්තර් යොදා ගනිමින්. අධිරක්ෂිතයකට අදාළ වන සියලු නීති රක්ෂිතයෙන් පිටත මීටර 500ක් යනතුරු ඒ ආකාරයෙන්ම අදාළ වන බව පොදු තත්ත්වයක්. එසේම සිංහරාජ ලෝක උරුමය අධිආරක්ෂක වනාන්තරය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් රටක් ලෙස අප ජාත්‍යන්තර සම්මුතින් ගන්නාකට අත්සන්කොට තිබෙනවා. මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ මේ මාර්ගය 1972 සිට පැවති එකක් බවයි. එහි අර්ධ සත්‍යයක් තිබෙනවා. සමගේ පෙරමුණ ආණ්ඩුව පැවති කාලේ තුනිලෑලි සංස්ථාවට දැවගෙන යාමට මේ මාර්ගය කපා තිබෙනවා. එහෙත් ඒ වන විට සිංහරාජ අධිආරක්ෂිතයක් ලෙස හෝ ජාතික උරුමයක් ලෙස හෝ ලෝක උරුමයක් ලෙස හෝ නම් කර තිබුණේ නැහැ. එම නිසා පෙර පාරක් තිබුණු බව කීම දැන් අදාළ වන්නේ නැහැ. 1978 වසරෙන් පසුව මේ ප්‍රදේශයේ කිසියම් ආකාරයක ඉදිකිරීමක් හෝ එවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම නීති විරෝධී. ආණ්ඩුව නියෝජනය කරන පාර්ශ්වයන් පවසන තවත් කරුණක් වන්නේ මේ මාර්ගයෙන් ප්‍රදේශවාසීන්ට විශේෂයෙන්ම පාසල් ළමුන්ට වාසි රැසක් සැලසෙන බවයි. එහෙත් මේ මාර්ගයෙන් යෑම මීම් පහසුකම් සපයාගත හැක්කේ පවුල් 3කට පමණයි. එයින් එක් පවුලක් වන්නේ සිංහරාජයේ සුප්‍රකට මාටින් විජේසිංහ හෙවත් මාටින් මාමාගේ පවුලයි. මාටින් මාමා මේ මාර්ගය ඉදිකිරීමට විරෝධය පළ කර තිබෙනවා. අනෙක් පවුල ඔහුගේ දියණියගේ පවුලයි. තවත් එක් පවුලකට අවශ්‍ය නම් මේ මාර්ගයෙන් යා හැකියි. එහෙත් එම පවුල් 3ම පවසන්නේ කුඩව ගම මැදින් ඇති මාර්ගයෙන් යෑම මීම් කිරීම තමන්ට වඩාත් පහසු බවයි. එසේම මේ පවුල් 3 දෙනා සිට පාසල් යන වයසේ ළමුන් කිහිප දෙනා කිසි දිනක කැලෑ පාරෙන් නොයවන බවත් ගම මැද්ද පාරෙන් පාසල් යවන බවත් ඔවුන් අවධාරණය කර සිටිනවා. එනම් මාර්ගය ඉදිකිරීමට පක්ෂවය කින් ලබන කතා සියල්ල අසත්‍යයි. මෙවැනි තත්ත්වයක් තුළ ලෝක බැංකුවෙන් ණය ලබාගෙන මෙතරම් වියදමක් දරා මෙතරම් බොරු කියමින් කිලෝමීටර 1000කට දුරට මෙසේ නීති විරෝධී මාර්ගයක් හදන්නේ ඇයි? 2013 වසරේදී අප පෙන්වා දුන්නේ පැවති ආණ්ඩුව සකස් කළ ජාතික භෞතික සැලැස්ම යටතේ සිංහරාජයේ දෙබෑ කරමින් කලවාන කුඩව පිවිසුමේ සිට දෙනියාය පිටදෙනිය පිවිසුම දක්වා සිංහරාජය මැදි මාර්ගයක් ඉදිකිරීමේ සැලැස්මක් ඇති බවයි. මේ නීති විරෝධී මාර්ගයේ ඒ පළමු පියවර වන බව පරිසරවේදීන් පෙන්වා දෙනවා. මේ தත්ත්ව තුල පැන නගින පහත ගැටලුවට අදාළ අමාත්‍යවරයා පිළිතුරු ලබා දෙනවා ඇතයි බලාපොරොත්තු වෙනවා. 1. චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය ජනාධිපති ධූරයේ දරු 2004 සිංහරාජය සහ දුම්බර අඩවිය වනාන්තර ආශ්‍රිතව කිලෝමීටර භාගයක දුරින් නැති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් වන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා අනුමැතිය ලබා දුන් PS එලෛරක් CP එලෛරක් 26 එලෛරක් 2004 අංකදරන කැබිනට් පත්‍රිකාව වසර 14කට පසුවත් ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද? මෙවැනි සිංහරාජ අඩවියේ ආරක්ෂිත කලාප ලෙස පවරා ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා. නමුත් ඒ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලබා දුන්නත් ඒ ක්‍රියාමාර්ග කරගෙන නැහැ. ඉහත මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් විධිමත් පරිසර තක්සේරුවක් වාර්තා කර තිබේද? එසේ නම් මේ සකස් කර ඇත්තේ කවුරුන් විසින් කුමන කාලයේදීද? 3. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සඳහා ලිඛිත අනුමැතියක් ලබා දී තිබේද? එසේ නම් මේ කවදාද? මේ මාර්ගය සඳහා වැය කරන සමස්ත මුදල කොපමණද? සිංහරාජ ලෝක උරුමයක් වන නිසා මේ මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් යුනෙස්කෝ ලෝක උරුම කාර්යාලය දැනුවත් කර තිබේද? එසේ නම් මේ කවදාද? කවුරුන් විසින්ද? මේ මාර්ගයේ ඉදිකිරීම ව්‍යාපෘතිර සමගාමීව සිංහරාජය තුල හා ඒ ආසිත ඉලෙක්ට්‍රොනික වාහන බැටරි චාර්ජ් කිරීමේ මධ්‍යස්ථාන නැරඹුම් මධ්‍යස්ථාන සහ වෙනස් සංවර්ධන ව්‍යාප්ති සිදු කරන්නේද? ඊට අදාළ සැලසුම් සකස් කර තිබේද? ගරු කථානායකතුමනි, මේ පිළිබඳව ගරු ඇමතුමා පිළිතුරක් ලබා දෙනවා ඇතයි බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි.
ගරු ඇමතුමා,
ගරු කථානායකතුමනි, සිංහරාජ වනාන්තරයේ රත්නපුර මාතර ගාල්ල දිස්ත්‍රික්ක තුල ව්‍යාප්තව පවත්න අතර යුනෙස්කෝ ආයතන විසින් 1978 මිනිසා හා ජෛව ගෝල රක්ෂිතයක් ලෙසත් 1989 ඒවකට පැවති රක්ෂිත මායිම් මත පදනම් මෙම වනාන්තරයේ හෙක්ටයාර් 8864ක් ලෝකෝරුම වනභූමිය ලෙසත් ප්‍රකාශනපත් කර ඇත. ලෝකෝරුම වනභූමිය පනත යටතේ මෙම වනාන්තරයේ ජාතික උරුම වනභූමි පනත යටතේ මෙම වනාන්තරය හෙක්ටයාර 11187ක් ජාතික උරුම වනභූමියක් ලෙස 1988 වසරේදී ප්‍රකාශනපත් කර ඇත. ඉහත ආකාරයට ඉතා ඉහළ පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකමක් සහිත මෙම වනාන්තරය ජාතික මෙන්ම අන්තර්ජාතිකව එගීමට ලක් කර ඇති අතර එහි කළමනාකාරීත්වය වන රක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනරක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරයි. විශේෂයෙන්ම අනුර දිසා නැගැමැතිතුමනි ඔබට ස්තුතිවන්ත වෙනවා. මෙවැනි අපොද අපි පරිසරයට ගොඩක් ඇල්මක් කරනවා. අපිට අවශ්‍යතාවය තියෙන රට ඒ සඳහා යොමු කරන්නත් ඔබ මේ ගැන හොයලා බලලා ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීම ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. ඒ අනුව ජාතික වන ප්‍රතිපත්තියේ අරමුණු හා ලෝකෘම ප්‍රඥප්තිය එකඟතාවයේ අනුව ජෛව විවිධත්වය පස ජලයේ ඓතිහාසික සංස්කෘතික ආගමික සෞන්දර්යාත්මක වටිනාකම සමග ලෝකෘම වනභූමියට අනන්‍ය වූ විශිෂ්ට වටිනාකම් වලට හානි නොවනසේ මෙම වනාන්තරයේ කළමනාකරණය කිරීම වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලබයි. මෙම වනාන්තරයේ නැරවීමට පැමිණෙන දෙස් විදෙස් පාරිසරික සංචාරකයන් පාසල් සිසුන් හා පර්යේෂකයන් සඳහා රත්නපුර දිස්ත්‍රික්කයේ කුඩව දොරණැල ප්‍රදේශයෙන් හා මාතර දිස්ත්‍රික්කයේ පිටදෙනිය ප්‍රදේශයෙන් ප්‍රවිෂ්ඨ ස්ථාන දෙකක් නඩත්තු කර පෙන්වා දෙනු ලැබයි. රත්නපුර කුඩව දොරණැල ප්‍රවිෂ්ඨ ස්ථානයෙන් පැමිණෙන සංචාරකයන් සිංහරාජ උරුම වනභූමියට ඇතුල් වීම සඳහා මීටර් 1600ක් පමණ දුරින් යුත් වනාන්තරය තුලින් වැටි ඇති මාර්ගයක් භාවිතා කළ යුතුයි. ඔබතුමා මේ ප්‍රශ්නේ නගන්නේ මේ මීටර් 1600 මේ වනාන්තරයේ මැද්දෙන් තියෙන මාර්ගය ගැන. මෙම මාර්ගය සිංහරාජ වනයේ දැවහෙලීම සිදු කළ 1971-72 කාලවකවානුවේදී එම දැව ප්‍රවාහනය සඳහා යොදාගත් වන අතර සිංහරාජ ලෝකරුම මායිමේ පිටතින් පිහිටා ඇත. අබලන්න පැවති මෙම මාර්ගය 2004 වර්ෂයේදී මීටර් 4ක් පමණ පල්ලට පාලමක් සහ බෝක්කු ඉදිකර ගනිමින් අසීරු ස්ථානවල කොන්ක්‍රීට් ගල් අතුරා පිළිසකර කරන ලද්දකි. ඉන්පසු මේ දක්වා වූ කාලය තුල පුරා අධික වැසි කාලය පුරා අධික වැසි සහිත කාලයක් හි නිරන්තරව සෝදාපාලුවට හා නායෑම් වලට ලක් වූ මෙම පිවිසුම් මාර්ගය භාවිතය ඉතා අසීරු තත්ත්වයකට පත් විය. එම තත්ත්වය මත සිංහරාජ ලෝකරුම වනභූමිය නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකින් පාසල් සිසුන් ඇතුළු සියලු පිරිස් ඉතා අසීරු හා අවදානම් තත්ත්වයෙන් යටතේ මෙම පිවිසුම් මාර්ගය භාවිතා කරලාදී සංචාරකයන්ගේ අතත් කැඩිලා තියෙනවා. මේ වලවල් වලට වැටිලා ඒ තරම්ම කියන්නේ අපේ උසට වගේ තියෙන ඇගිලි හැලිච්චි පාරක් තමයි මේක තිබ්බේ. ඉන්පසුව මෙම අසීරුතාවයන් අවදානම් තත්ත්වයන් නිරන්තර සෝදාපාලුව හා නායෑම් සිදුවන පරිසර හානෙන් සියල්ල වැළැක්වීමේ අරමුණින් වනරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම පිවිසුම් මාර්ගයේ ප්‍රතිසංස්කරණය කටයුතු ආරම්භ කර ඇත. මෙහිදී පවත්නා මාර්ගයේ පළල වැඩි කිරීමක් සිදු නොකරයි. නොකරන අතර නැවත පිළිසකර කර ගල් අතුරා නායෑම් සිදු ඇති ස්ථානවල එය වැළැක්වීම සඳහා ගල් බැමි යෙදීම සිදු කරනු ලබයි. ගල් බැමි යෙදීම සිදු කරන්නේ සිමෙන්තියෙන් බඳින එකක් නෙමෙයි, අර කේජ් වලට දාලා ගල් අතුරන එක තමයි කරන්නේ. මේ ඒ අනුව මෙම මාර්ගය පිළිසකර කිරීමේදී සිදු කරන ලබද අඩි 10ට වැඩි පල්ලකින් පැවති මාර්ගය නැවත පිළිසකර කිරීම පමණි. මෙහිදී කිසිසේත්ම මාර්ගයේ පැවති පළල වැඩි කිරීමක් සිදු නොකරේ. මෙම ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පරිසර ආරක්ෂිත ක්‍රමෝපායන් ඇතුළත් මාර්ගෝපදේශ අනුගමනය කරන අතර මේ සඳහා යොදාගත යුතු ආම යන්ත්‍ර සූත්‍ර පමණක් යොදාගැනෙන අතර කිසිදු අමතර ගස් එලීමක් සිදු කරනු නොලබයි. ඒ අනුව ස්ථාවර නියෝග 27-2 යටතේ ඉදිරිපත් කර ඇති ප්‍රශ්න වලට අදාළව ඉදිරිපත් කර ඇති පසුබිම් වාර්තාවේ සඳහන් වන වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ කුඩව කාර්යාලයේ සිට අධිරක්ෂිත පිවිසුම දක්වා අතිසංවේදී කලාපයේ මෙම ඉදිකිරීම් සිදු කරන බව සඳහන් වුණත් කුඩව කාර්යාලයේ සිට දොරණෑල සංචාරක මධ්‍යස්ථාන දක්වා පවතින පොදු මාර්ගයේ කිසිදු අලුත් ඉදිකිරීමක් සිදු කරන්නේ නැත. දොරණෑල ප්‍රවේශපත්‍ර මධ්‍යස්ථානයේ සිට සිංහරාජ මාර්ගයේ බාධක දක්වා යන කොටස තුළ පමණක් පැවති මාර්ගය අලුත් වැඩියා කරනු ලැබේ. මෙම වාර්තාවේ දෙවන ඡේදයට අනුව 1978 පසුව මෙම ප්‍රදේශයේ කිසිදු ඉදිකිරීමක් නීති විරෝධී ලෙස සඳහන්ව පැවතුනද වනරක්ෂණ ආඥා පනත හෝ ජාතික පාරිසරික පනත අනුව මෙම මාර්ගයේ ඉදිවන ප්‍රදේශයේ ඉදිකිරීම තහනම් කෙරෙන බවට කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් නොමැති අතර මෙම ලිපියේ සඳහන් පරිදි අධිරක්ෂිත ලෙස කිසිදු ප්‍රදේශයක් ප්‍රකාශයට නම් කර නොමැත. පසුබිම් වාර්තාවේ තුන්වන තේජයේ අනුව මෙම මාර්ග පිළිසකර කිරීම තුළින් ප්‍රදේශවාසීන්ට හෝ පාසල් සිසුන්ට ප්‍රදේශයේ වාසි සැලසෙන බව වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ කිසිවෙක් මෙතෙක් ප්‍රකාශ කර නැත. වනරක්ෂණ දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ මෙම මාර්ගය පොදු මාර්ගයක් නොවන අතර මෙය පිළිසකර කිරීමෙන් සිංහරාජ එය නැරඹීමට පමණ දෙස් විදෙස් සංචාරකයන් හට මෙන්ම විශේෂයෙන්ම පාසල් සිසුන්ට වාසි සැලසෙන බවයි. මේ මාර්ගය තුළ අර කාගෙද පුතා මාටින් අයියලා යන පාරක් නෙමේ, ඒ පාසල් යන මාර්ගයක් නෙමේ, මේක එහෙම එකක් නෙමේ, මේක අර ගේට්ටු දක්වා යන පාරක් විතරයි. පසුබිම් ඒ අනුව මාර්ගයේ ඉදිකිරීම සම්බන්ධයෙන් කිසි විටකත් වනරක්ෂණ දෙපාර්තමේන්තුව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කර නොමැත. කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු කර නැමැත. මෙසේ පිළිසකර කරනු ලබන මාර්ගයේ වාහන ගමනාගමනයට අවසර නොදෙන අතර මෙය පූර්ණ වශයෙන් යොදාගැන්වේ සිංහරාජ නැරඹීමට පැමිණෙන අය සඳහා පයින් ගමන් කිරීමට පමණි. එම නිසා මෙම මාර්ගය වාහන ගමනාගමනට යොදා ගැනීම නිසා සිදුවිය හැකියි. අනුගමනය කරන ලබද පාරිසරික හානිය සිදු නොවන නිසා එම චෝදනා පදනම් විරහිත වේ. ගරු මන්ත්‍රීතුමනි, අපි මණේවල් නම් කළ තියෙන සංරක්ෂිත වනාන්තර, රක්ෂිත වනාන්තර, ගම්මැද කැලෑ, අනිකුත් කැලෑ කියලා තමයි ඒ වනාන්තර නම් වෙලා තියෙන. අධිරක්ෂිත කියන එකක් කොහෙවත් සඳහන් වෙලා නැහැ. සිංහරාජයට ප්‍රවිෂ්ඨ වීම සඳහා මාර්ග පහසුකම් අලුතෙන් සකස් කරනවා වෙනුවට පිටකැලේ ගම්මානේ හරහා විදින මාර්ගය භාවිතා කළ හැකි බව පැවසුවද, මෙම මාර්ගයේ තේදළු ප්‍රවාහනය කරන ලොරි ගත ආදී ගමන් කරන අතර පාසල් සිසුන් පැමිණීමේදී එකවර විශාල පිරිසක් පැමිණෙන බැවින් මෙවැනි පොදු ප්‍රවාහන යොදාගන්න පටු මාර්ගයක් තුලින් භාවිතා කිරීම ඉතා අනතුරු සහිත වේ. මෙම කරුණ නිසා පිටකැලේ ගම්මානේ හරහා වැටී ඇති පොදු මාර්ගය සංචාරකයන් සඳහා යොදා ගැනීම ප්‍රායෝගික නොවේ. මේ අනුව වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ලෝක බැංකුව ආධාර යටතේ ක්‍රියාත්මක පරිසර පද්ධති සංරක්ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතියේ මූලදායකත්වයෙන් සිදුකරන මෙම මාර්ගයේ ප්‍රතිසංස්කරණය සම්බන්ධව මාධ්‍ය මගින් සිදුකරනු ලබන ප්‍රචාරයන් පදනම් විරහිත අසත්‍ය කරුණු වන අතර මෙම ප්‍රතිසංස්කරණය නිසා කිසි කලෙකින් අමතර පරිසර හානියක් සිදු නොවන අතර පාසු කාදනය හා නායෑම් මගින් සිදුවන පරිසර හානිය වැළැක්වීම සිදු කරනු ලබයි. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ පළවෙනි ප්‍රශ්නයට චන්දිකා පණ්ඩානායක කුමාරතුංගගේ මැතිණිය කාලේ 2004 ඔවුන් උත්තරේ, ඒකේ පළවෙනි උත්තරේ 2004/07/22 දින PS ඇලීරක්, CC ඇලීරක්, 26 ඇලීරක් 2004 කැබිනට් පත්‍රිකාව අනුව සිංහරාජ නකල්ස් වනාන්තරයට යාව ඇති ඉඩම් ප්‍රමාණය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු කැලෑ ඉඩම් පවරා ගැනීමට කටයුතු ක්‍රියාත්මක නොකිරීම සිදුව නැති අතර එම පවරා ගැනීම අඛණ්ඩව සිදු කරමින් පවතී. ඔබතුමා කිව්වා හරි, එදා ගැසට් එකක් 2004 ගහලා තියෙන්නේ අවසන් වෙලා නැහැ. ඒ ඔබතුමා කියපු එක හරි. ඒක විශේෂයෙන්ම පරිසර ඇමතිවරයා වශයෙන් අධිකරු ජනාධිපතිතුමා විශේෂ කමිටුවක් පත් කරලා දැන් වෙනකොට 1200ක් හෙක්ටයාර 1200ක් අත්පත් කරගෙන තියෙනවා. ඒ වගේම කැබිනට් පත්‍රිකාවේ මෙසේ සඳහන් කරලා තිබුණේ ඉඩම් ප්‍රමාණය හෙක්ටයාර 2488යි කියලා. නමුත් මැනීම් කටයුතු කරද්දී ඒක 5383ක් දක්වා විශාල වෙලා තියෙනවා. එතකොට දැන් වෙනකොට 1200ක්, ඒ ටිකෙන් 1200ක් අත්පත් කරගෙන තියෙනවා. ඉදිරියුත් අපි හිතනවා අධිකරු ජනාධිපතිතුමා පරිසර ඇමතිවරයා වශයෙන් මැදිහත් වීම තුළ ඉදිරි මාස 6 තුළ 80%ක්වත් ඉතිරිමින් ප්‍රමාණයෙන් අත් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ගරු මන්ත්‍රීතුමනි, සමහර වෙලාවට මේක අධිකරණ ප්‍රශ්න වලට යන්න වෙනවා. විවිධ ප්‍රශ්න නිසා අපිට පාලනය කරගත නොහැකි ආකාරයේ ප්‍රශ්න ඉදම් අත්පත් කරගැනීමේදී සිදු වෙනවා. දෙවෙනි එක, මෙම මාර්ගය අලුතින් ඉදිකිරීමක් නොවන අතර භාවිතාවේ පැවති කිලෝමීටර 1.4ක දුරක් ඇති අඩි 12ක් පමණ පල්ලයුත් මාර්ගය ගම් වතුර සහ නායෑම් නිසා හානියටපත් ඌ කොටස් ඇතුළත්ව පැවති මාර්ගයේ නැවත පිළිසකර කිරීමක් පමණක් සිදු කෙරේ. මෙසේ පැවති මාර්ගයක් පිළිසකර කිරීමේදී ජාතික පාරිසරික පනත අනුව පරිසර තක්සේරු වාර්තාවක් සකස් කිරීම අවශ්‍ය නොවන බව සඳහන් කරනවා. මොකද හේතුව නව ඉදිකිරීමකදී විතරයි අපිට තියෙන්නේ ඒ වාර්තා ගන්න. තියෙන එකක් අලුත් වැඩියා කිරීමේදී අපිට එහෙම වාර්තා ගන්න අවශ්‍යතාවයක් නැහැ. පාරවල් අලුත් වැඩියා කරද්දී කොහෙවත් වාර්තා ගන්නෙ නැහැ. අලුත් පාරක් ඉදිකිරීමේදී ඒ වාර්තාව ගත යුතු වෙනවා. මේක නව ඉදිකිරීමක් නෙමෙයි, තියෙන එකක් පිළිසකර කිරීම. තුන්වෙනි ප්‍රශ්නේදී මෙම පිළිසකර කිරීම වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවය මත සබරගමුව පළාත් ඉංජිනේරු ආයතනය විසින් සකස් කරන ලද වැඩ සැලසුමකට අනුව ඔවුන්ගේ උපදේශකත්වය යටතේ පිළිකත් සම්ප්‍රදාය ක්‍රියාවලිය මගින් තෝරාගත් කොන්ත්‍රාත් ආයතනයට පවරා ඇත. ඒ සඳහා ඉදිකිරීම් ආයතන සමග වනරක්ෂණ දෙපාර්තමේන්තුවේ 2018-11 දින ගිවිසුමට ලැබී ඇත. ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා ප්‍රකාශ කරපු ආකාරයට මගෙත් අදහසක් තියෙනවා. මේක ආණ්ඩුවේ වුණත් RDA වගේ පළාත්බද මාරවල් හදන එකටත් අමතරව නාගරික සංවර්ධන අධිකාරි වගේ වෑන් උපදෙස් අරගෙන කැලේකට ගැලපෙන්නේ නැත්නම් පාරක් හදන විදිහටම හදන්න නැතුව ඒ සඳහා පොඩි පරිවර්තනය කිරීම අවශ්‍යයි කියන එක අපිටත් ඒක හැඟෙනවා. නමුත් මේක රජයේ ආයතනයක් මගින් කරන්නේ. අපි ඒකට එකතු කරනවා නාගරික සංවර්ධන අධිකාරියේ අදහස්. මොකද ඒකේ ඉන්නවා සැලසුම් ශිල්පී කැලේ මැද්දෙන් පාරක් යනකොට. ඊළඟ ප්‍රශ්නේ යන වියදම කීයද කියලා ඇහුවා. රුපියල් මිලියන 45.8ක් වියදම් කරනවා. මෙම පස්වෙනි ප්‍රශ්නට උත්තරේ මෙම ඉදිකිරීම යුනෙස්කෝ ආයතනය මගින් ප්‍රකාශිත සිංහරාජ ලෝකුරුම වනභූමියේ මායිම් තුළ සිදු කෙරෙන්නක් නොවන බැවින් මෙම සම්බන්ධයෙන් යුනෙස්කෝ ආයතනය දැනුවත් කිරීමක් සිදු කර නොමැත. මොකද හේතුව යුනෙස්කෝ ආයතනයට දැනුවත් කරන්න සිද්ධ වෙන්නේ ලෝකුරුම වනාන්තරය තුළ ඉදිකිරීමක් සිදු කරනවා නම් විතරයි. මේ දැන් මෙම පාර ඉදිකරන්නේ සිංහරාජ වනාන්තරයට ඇතුළ වෙන ගේට්ටුව ගාවට වෙනකල්. මේ ගේට්ටුවෙනුත් කිලෝමීටර් 1000ක් ඇතුළේ තමයි සිංහරාජ ලෝකුරුම වනාන්තරය පටන් ගන්නෙ. එහෙනම් ලෝකුරුමයට මේක වනාන්තරයේ රක්ෂිතයට අදාළ නැති නිසා ලෝකුරුම සඳහා අපිට අහන්න විස්තර කියන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රකාශිත සිංහරාජ ලෝකුරුම වනභූමිය තුල හෝ ජාතික උරුමයක් වන වනභූමිය තුල කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොකරන අතර ඒ සඳහා සැලසුම් සකස් කර නිම කර නැත. නමුත් ඔබතුමා කිව් වගේ සමහරට අපිට අදහස් තියෙනවා මේ ස්කෑම් ප්‍රොජෙක්ට් එකෙන් World Bank එක යටතේ ආපු ව්‍යාපෘති තියෙනවා. මේ වගේ රක්ෂිත වනාන්තර වලට පුස්තකාල පහසුකම් මේ වනාන්තරය ගැන ජෛව විවිධත්වය අධ්‍යයනය කිරීම සඳහා පහසුකම් ලබා දෙන්න සඳහා අවශ්‍ය මුදල් වියදම් කරන්න. එහෙනම් ඉදිරියේදී අපි සැලසුම් සකස් කරගෙන පවතිනවා. මේ සඳහා යටිතල පහසුකම් තව වැඩි කරන්න පුළුවන්. හැබැයි ලෝකුරුම වනාන්තරය තුල නෙමෙයි, ඒ වනාන්තරය ඇතුළ වෙන ඒ ටිකට් ගන්න කවුන්ටරේ තියෙන ප්‍රදේශය තුල.
ගරු අනුර කුමාරචාර්ය මහතුමා පැහැදිලි කිරීමක්
එකක් ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා දීර්ඝ පිළිතුරක් ලබා දීම පිළිබඳව. මම ඔබතුමාගෙන් දැනගන්න කැමති මේ පාර ඉදිකරන පටන් ගත්තට පසුව ඔබතුමා මේ ස්ථානේ බලන්න ගියාද මෑතකදී?
හැබැයි ඔබතුමා ගිහින් නැහැ ප්‍රශ්නයක් වට.
ඩකින් පොඩ්ඩක්. ඔබතුමා ගියා නෑ, මම ගිහින් තියෙන්නේ ඒකයි.
නෑ ඔබතුමා එහෙනම් මේ ප්‍රශ්න අහන්නේ නැහැ.
දැන් ප්‍රශ්න 2004 මම අහපු ප්‍රශ්න විතරයි. ඔබතුමා ගියානේ. දැන් ගරු කතානායකතුමනි, මේක තමයි මේකට ගෙනාපු හැම වෙලාවෙම ගෙනාපු තර්කය. මොකද්ද මේක? පැරණි තිබුණු පාරක යාම සඳහා දරන උත්සාහයක් කියලා. ගරු එමුතුම ඔබතුමා දන්නවා මේක කිසියෙත්ම වාහන යන පාරක් නෙවෙයි. මේ නාය යනවා කියලා කියන්නේ ඔබතුමායි නාය යන වචන භාවිතා කරපොම කාට හරි මේ මහා කඳු නායාමක් මෙතන සිද්ධ වෙනවා කියලා. හරිද? එහෙම නෙවෙයි මෙතන තිබෙන්නේ. මෙතන තිබෙන යන පාර කාණු හැරිලා තිබෙනවා. හරිද? ඔව්. ඒ නිසා ගරු එමුතුමා මම කියන්නේ මේ නරඹන්න යන සංචාරකයා ඒගොල්ලන්ට තියෙන මේ කාපට් පාරක, කාපට් නොනත් ගල්ලතුරු පාරක යමු උමනාව නෙවෙයි තිබෙන්නේ. මෙවැනි පාරක යන එක තමයි සංචාරක කැමැත්ත බවට පත් වී තිබෙන්නේ. ඒ නිසා ඔබතුමාගේ නැවතමම අවධානය කරලා කියන්නේ පරිසරවේදී මේ පිළිබඳ විශාල ප්‍රශ්නයක් අද නගලා තිබෙනවා. ඔවුන් අවස්ථා ගන්නාවකදී මේ ස්ථානට ගිහිල්ලා වාර්තා සපයලා තිබෙනවා. ඒ නිසා නැවත මේ යම් සමාලෝචන ලක්කොට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනවාද කියලා ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා අවධානය යොමු කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. මොකද විශේෂයෙන්ම පරිසරය කියන එක රැකින්න ඕනයි කියන එක, ඒකට ජනතාව, රටේ ජනතාවේ එක විමසිලිපත් වෙයි ඉඳීම තමයි අපේ පළවෙනි ප්‍රයත්නය වෙලා තියෙන්නේ පරිසරය ආරක්ෂා කිරීම. මොකද අමාත්‍යාංශයකට පරිසරය ආරක්ෂා කරන්න බෑ, රටේ ජනතාව තමයි පරිසර ආරක්ෂා කරන්න අපිට දායක වෙන්න ඕනි. මම මේ ප්‍රශ්නේ පැන නැගීමට හේතුව මේ රටේ මාධ්‍ය අද නිදහස දීලා තිනවා, මාධ්‍යක අය මරන්නේ නැහැ ආණ්ඩුව විචිනේ කරා කියලා උද්ඝෝෂණය කරන්න, අදහස් ප්‍රකාශ කරන්න වර්තමානයේ හොඳ නිදහසක් දීලා තිනවා. ඒ නිදහස පාවිච්චි කරගෙන මේ බොරු කතාවක්, බොරු මතයක් රට පුරා විහිදුවනු ලැබුවා. සිංහරාජ වනාන්තරයේ තුල පාරක් කපනවා කියලා බොරු කතාවක් නිර්මාණය කළා. එම නිසාම ඔබතුමා ප්‍රකාශ කළා සේම ඒ ප්‍රකාශ කරපු විවිධ ටීවී චැනල් වලින්, පත්‍ර වලින් ප්‍රකාශ කරපු මාධ්‍යවලට මම කතා කරලා කිව්වා එන්න යන්න මාත් එක්ක මේක බලලා සත්‍ය ප්‍රකාශයට පත් කරන්න. කොළඹ ඉඳගෙන සිංහරාජ වනයේ ගැන තොරතුරු කියන්න එපා, සිංහරාජයට වනයට එන්න කියලා වනරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඒ අයට පහසුකම් සලස්සලා එක්කෙනෙක් ගිහිල්ලා පෙන්නුවා. මේ පාර මමත් ගියා බලන්න. මේ පාර ගිහිල්ලා බලපුවාම මේ විශාල නායයයි. මොකද මේකේ බෑවුම ගරු මන්ත්‍රීතුමනි අංශක 80ක විතර බෑවුමක්, විශාල බෑවුමක්. ඒ කියන්නේ මම වුණත් පයින් ගියේ හදපු පාරෙත් හරි අමාරුයි. නමුත් මේ බෑවුමේ සෙනෙක් අඩි 6-7 ඇඟිලි හැරලා තිබා. මොකද ලොකු කන්දක ඉඳන් තමයි වතුර පාර මේක හරහා ගලාගෙන ගිහින් තිබ්බේ. විශාල ගල් පෙරලිලා තිබ්බා නායම් සිදු වෙලා. ඉතින් මෙන්න මේවා මට ඒ සංචාරකෝ සඳහා සත්කාර කරන ගමේ ප්‍රදේශය කිව්වා. එක සංචාරකෙක්ව වැටිලා අත කඩාගෙන ගිහිලා ඒගොල්ල පුටු අරන් ගිහිලා ඒවල උස්සගෙන ආවි කියලා. ඒ වගේම ඔබතුමා කිව්වාගේ සිංහරාජ වනාන්තරයේ බලන්න යන අය කාර් වලින් යන්න ඕන කමක් නැහැ. ඒගොල්ල පයින් ඇවිදගෙන අතුරු පොඩි ට්‍රේල් ට්‍රක් හරහා, පොඩි මාර්ග හරහා තමයි ඒගොල්ල ඒ ට්‍රක් හරහා තමයි යන්නේ. නමුත් වයස වැඩි අය ආවොත් එහෙම සමහර අය එනවා මේ කැලේ ඇස්සේ රින්ගන්න බෑ, නිකන් එළියේ ඉඳන් කුරුල්ල බලලා යන්න මේ සඳහා යන අය එනවා. අන්න ඒ අය සඳහා අර සිංහරාජ වනයේ භූමියට ඇතුල් වෙනකල් ඒ මාර්ගයේ පිළිසකර කිරීම අත්‍යවශ්‍යයි කියලා මම වගකීමෙන් කියනවා වගේම ඒ සඳහා කිසිදු පරිසර හානියක් සිදු කරලා නැහැ, කරන්නෙත් නැහැ. නමුත් මේ බොරු මත නිර්මාණය කිරීමෙන් තමයි අපි මාධ්‍යව එක්කරන් ගිහිල්ලා මේක පෙන්වුවේ. මම ගිහිල්ලා ඒක බැලුවා 2004 ඉදි කරපු අර කිව්වා වගේ බෝකු පාලං ඔක්කොම තිබ්බා. ඒකයි මම කිව්වේ ඔබතුමාට කවුරු හරි මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නද, ඔබතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. ඒක රට නියෝජනය කරලා, ඒ ජනතාව නියෝජනය කරලා ඔබතුමා අපිට ප්‍රශ්න අහපු එක ගැන විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
කොහොමද සුචි?